මිළඟට ගරු ගාමිණී වෙලෙබර මන්ත්‍රතුමා ඔබට විනාඩි 9ක කාලයක් තිබෙනවා. You have 9 minutes.
Thank you. ස්තුති මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, විදේශ විනිමය පනතට සංශෝධන එක්කලා ඒ සංශෝධන විවාදයට ලක් කරන අවස්ථාවේදී මම කැමැති ඔබ මීට කලින් සභාව ඇමතූ ඔබතුමාගේ ඒ කතාවේ කියපු කාරණාවකින්ම කරුණු දැක්වීම ආරම්භ කරන්න ඔබතුමා ප්‍රකාශ කළා. මේ දැන් සුක්කානමට පොර කනවා, හැබැයි විසදම පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නෙ නෑ කිය. පසුගිය කාලේ අපි දැක්කා ඔබගේ කතාව නිවැරදි වෙන්න ඕනි. ඔව්, සුක්කානමට පොර කනවා නෙමෙයි, අද වෙනකොට මේ රට කියන ගිලන් රටය තුල නිවැරදි වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රෝගියත් එක්ක එකතු වෙලා ඉන්නවා. රෝගියාට නිමාකාරයෙන් ප්‍රතිකාර කරන්න ඕනි විදිය පෙන්වලා දෙමින් ඉන්නවා. ඒ සඳහා යන්න ඕනි මාවත පෙන්වලා දීලා තියෙනවා. රෝගියා සමග මේ ගිලන් රටේ ධාවනය කරන්න ඕනි ආරෝග්‍ය ශාලාව පෙන්වලා තිබෙනවා. හැබැයි සුක්කානම අරගෙන තියෙන දෙන්න විසින්ම ඒ පාරේ නැතුව වෙන පාරක මේ රටේ ධාවනය කරගෙන යනවා. එතකොට වෛද්‍යවරුත්, විශේෂඥයොත්, ලෙඩ්ඩුත් ඔක්කොමත් එක්ක අභාවයට යමින් ඉන්න බව මේ අවස්ථාවේදී පෙන්වලා දෙන්න ඕනි. ඒක තමයි අද වෙලා තියෙන ගැටලුව. ඒ අභියෝගය හමුවේ තමයි අද මේ පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ පිට බහුජන ව්‍යාපාරත් මූණ දිමින් තිබෙන ගැටලුව. මේ පිළිගන්න තාක්කල් සහ නිවැරදි මාවතට මේ ගෙන එන තාක්කල් මේකෙන් ගොඩ එන්න හම්බ වෙන්නේ නැති විත්‍ය. ඒ නිසා තමයි අපි ඉදිරිපත් කළේ මේකට තියෙන එකම විසඳුම, මේ සුක්කානම නිවැරදිව හසුරන කණ්ඩායමකට, සුක්කානම නිවැරදිව හසුරවන්න පුළුවන්, නිවැරදි මාවතේ යන්න පුළුවන් ආර්ථිකය කියන රෝගියාට නිවැරදි ආකාර ප්‍රතිකාර හම්බ වෙන තැනකට රැගෙන යන්න පුළුවන් කණ්ඩායමකට මේක බාර දෙන්න කියලා කියන්නේ ඒකයි. කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා වගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අග්‍රාමාත්‍යතුමා විසින් තමයි මේ 1953 අංක 27 ධර්ම මූල්‍ය පනතට, එහෙම නැත්නම් විදේශ විනිමය හුවමාරු පනතට සංශෝධන ගෙන එන්නේ. එතුමා 2017 අංක 12 ධර්ම සංශෝධන ගේනවා. එතුමා අග්‍රාමාත්‍යතුමා විදිහට ඉන්න කාලේ අද මේ රටේ පුරවැසියන්ට ගෑස් ටික ගන්න ඩොලර් නැති වෙලා තිබෙනවා, තෙල් ටික ගන්න ඩොලර් නැති වෙලා තිබෙනවා. මේ නැතිවීමට ප්‍රධානම වගකිය යුතු පනත තමයි මේ විදේශ විනිමය හුවමාරු පනතට 2017 රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ගෙනාපු සංශෝධන හරහා ලංකාවට උත්පාදනය කළා අපනයන වලින් ගේන ආදායම වෙන රටවල් වලට අරන් යන්න පුළුවන් වෙන විදිහට, විදේශ විනිමය රටෙන් බැහැර කරන්න පුළුවන් විදිහට ගෙනාපු සංශෝධන කියලා මේ සභාවට මා හෙළිදරව් කරනවා. ඒ වෙනකන් තිබුණේ විදේශ විනිමය පිළිබඳව යම්කිසි වංචාවක් සිද්ධ වෙනවා නම් විදේශ විනිමය හොරට ගෙනියන්න හදලා වුණත් අපරාධ නීතිය යටතේ දඬුවම් කරන්න තමයි මේ පනතේ තිබුණේ. 2017 මේ ගෙනාපු සංශෝධන වලින් මේවා සිවිල් නීති බවට පත් කළා. ඩොලර් මිලියන ගාණක් රටට ගේන්න පුළුවන්, ඩොලර් මිලියන ගාණක් රටෙන් එළියට අරන් යන්න පුළුවන් බවට මේ පනත සංශෝධනය කළේ එතුමගේ කාලේ. දෛවයේ සරදම කියන්නේ එතුමා නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ ඊයේ පෙරේද අගමැති කළාට පස්සේ එතුමටම මේ පනතට සංශෝධන ගේන්න වෙලා තියෙනවා. එතුමම කරපු මේ අපරාධවලට අද මුළු රටම වග කියන්න වෙලා තියෙනවා. ජනතාව පාරට බහින තත්ත්වයට පත් වෙන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණාවලින් එකක් තමයි මේ විදේශ විනිමය පාලනයක් රහිතව ගෙනියන්න ගෙන එන්න අවස්ථාව ලබා දීපු මේ සංශෝධන. අපි අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා විශේෂයෙන්ම මේ පනතට අවශ්‍ය සංශෝධන ගේන්න කියලා. කොයිම අවස්ථාවකත් ඒ සංශෝධන ගෙනාවේ නැහැ. විදේශ විනිමය පනතේ තියෙනවා වෙළඳාම් අපනයනය කළාට පස්සේ දවස් 180ක් ඇතුළතදී මේ විදේශ විනිමය ගේන්න ඕනි කියලා. ගෙනාවේ නැත්තම් මොකද්ද කරන්න ඕනි කියලා නැහැ. මේ පිළිබඳව 2017 අංක 23 දන්න සංශෝධන ගෙන එන තෙක් මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, මූල්‍ය පාලන දෙපාර්තමේන්තුවට, ආනයන අපනයන දෙපාර්තමේන්තුවට නීතිය මගින් බලය පැවරිලා තිබුණා. මේ නීති විරෝධී මුදල් පරිහරණයන් අල්ලලා ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අද ලංකාවේ කිසිම ආයතනයකට අඩුතරමේ මහ බැංකුවටවත් මේ බලය පවර්ලා නැහැ. අපි මෙතන කතා කරනවා බොරුවට. මේ මාසෙකට ලංකාවේට හම්බ වෙන්න ඕනි ඩොලර් වලින් හලාල් ක්‍රමයට, උන්ඩියල් ක්‍රමයට ඩොලර් මිලියන 300ක් රටට අහිමි වෙන බව මහබැංකුවේ අධිපතිතුමා දැන් මාසෙකට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවට ඇවිල්ලා පිළිගත්තා, එකඟ වුණා, ප්‍රකාශ කළා. එවනම් බලන්න මිලියන 300ක් මේ රටට අහිමි වෙනකන් මේ පනත සංශෝධනය කරගන්න බැරි ආණ්ඩුව මොකටද? මේක සංශෝධනය කරගන්න බැරි අගමැති කෙනෙක් මොකටද? මේ බොරුවට IMF ගැන කතා කරනවා, ලෝක බැංකුව ගැන කතා කරනවා. මෙතුමලාට බැයිද කැබිනට් එකට දාලා මේ මූල්‍ය පන, මේ පනතට, විදේශ විනිමය පනතට මේ ඕනි කරන සංශෝධනය ගෙනල්ලා මේ අනවශ්‍ය ආකාරයට රටේ ගිණුම් සටේ ශේෂ පත්‍රයෙන් බැංකු පද්ධතියෙන් පිටස්තරව රටෙන් එළියට යන මේ ඩොලර් මිලියන 300 ඉතුරු කරගන්න වැඩ කරන්න බැයිද කියලා අපි ආනවා. ඒ කියන්නේ මේ ආයත මේක කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අරබුදේ උවමනාවෙන් නිර්මාණය කළා, උවමනාවෙන් ඒ පැත්තට තල්ලු කරගෙන යනවා. වෙන න්‍යාය පත්‍රයකට උල්පන් දෙන වැඩ පිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි කියන්නේ. අපි ඒකයි මේ පනතට ගෙනල්ලා තියෙන සංශෝධනත් එක්ක ගත්තාම මේ පනත පැලස්තර දාලා මේ ආර්ථික විවසනය වළක්වන්න මේ පනතෙන් හැකියාවක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ කරන ගනු ලබන ප්‍රයත්නය අවංක ප්‍රයත්නයක් නම් කරුණාකරලා නව විදේශ විනිමය පනතක් අරන් එන්න මේ පාර්ලිමේන්තුවේ අපි ඒක සම්මත කරලා දෙන්නම්. ඒ තුලින් තෙල් ටික, ගෑස් ටික, පොර ටික, බෙහෙත් ටික විතරක් නෙමෙයි එතනින් එහා ගිය තවත් දේවල් ආනයනය කරන්න ඕනි ඩොලර් ප්‍රමාණය මේ රට තුල රඳව ගන්න. අපනයන තුලින් පිට රටවල් වලට ඉතුරු කරලා වෙන වෙන රටවල් වල ආයෝජන වලට යොමු කරන ෆෝරෙක්ස් ගිණුම් වල සංචිත විදිහට රඳවලා තිබෙන අපේ දේශීය සම්පත්තරා මේ රටට හම්බ වෙන්න ඕනි නොලැබී යන ඩොලර් ප්‍රමාණය එකතු කරගන්න අවස්ථාව එමගින් උදා වෙනවා. ඒ නිසා මේ බොරුවට බොරු සංශෝධන වලින් මේක කරන්න බෑ. ඒ සංශෝධන කරන්න නම් ඔය කියන අගමැතිතුමාට ඔය කියන කැබිනට් මණ්ඩලයටවත් හැකියාවක් ඇත්තෙත් නැහැ, උවමනාවක් ඇත්තෙත් නැති නිසා තමයි අපි මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට මේ ජාවාරම් වලින් හොයාගන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න, ඒ සඳහා අවස්ථාව දෙන්න. එහෙම පිහිටවන සර්ව පාක්ෂික ආණ්ඩුවක පළවෙනි යෝජනාව විදිහට අපි මේ පනත රෝණි කරන සංශෝධන මේ සභාවට ගෙනල්ලා මාසෙකට ඩොලර් මිලියන 300ක් මාසකට ඩොලර් මිලියන 300යි 400යි අතර ප්‍රමාණයක් මේ වංචනික ආකාරයෙන් රටෙන් පිට වෙන සහ රටට එන්නේ නැති ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතියට අපි ඉතුරු කරලා දෙනවා, උපයලා දෙනවා. ඒ මගින් මේ රටේ තියෙන ප්‍රශ්න ගණනාව විසඳන්න පුළුවන් කියන එක මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවට පිළිදක්වන්න අවශ්‍යයි.
ඔබට තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා. විනාඩි දෙකක් තිබෙනවා ඔබට තව.
ස්තුතියි. පහුගිය දැන්ට කාලයකට කලින් මේ ආකාරයට ඩොලර් මිලියන එකහමාරක වංචනික ගණදෙනුවක් සිද්ධ කරාම රේගු දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයෙන් මේක අත්පත් කරගෙන මේ පිළිබඳව තොරතුරු හොයාගෙන මේ ඒ පුජ්‍යලයට විරුද්ධව සහායකට නිරත වෙච්ච අයට විරුද්ධව නඩු දැම්මා. අන්තිමට සියලුම නිලධාරීන්, මහ බැංකුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, විනිමය පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙනල්ලා උසාවියෙන් මේ වංචාව අල්ලපු නිලධාරීන්ට ඒගොල්ලන්ට තරයේ අවවාද කළා. ඔබට මේ වගේ මේ ක්‍රියාත්මක කරන්න කිසිම නීති අනුකූල අයිතියක් නැහැ, මොන නීතියක් යටතේ මේක කළේ කියලා නඩු අහකට විශ්සිකලා. මෙන්න මේ තියෙන නීතිය මේ නීති තියාගෙන තමුන්නාසලා මේ රට පාලනය කරන්න හදන්නේ. මේක තමයි අපි එදා ඉඳන් පෙන්නලා දුන්නේ. විදේශ විනිමය නීතියට මෙහෙමයි, දේශීය ආදායම් නීතියට මෙහෙමයි, සුරාබදු නීතියට එහෙමයි, රේගු ආඥාපනතට එහෙමයි, මැණික් අපනයනය සම්බන්ධයෙන් එහෙමයි. මේ ඩොලර් ඕනි කරන ප්‍රමාණය අපිට දැනටත් ලැබෙනවා. මේක තමයි ඇත්ත. මේ අකර්මණ්‍ය මේ වැඩේ කරගන්න බැරි අංග විකල ආණ්ඩුව, එහෙම නැත්නම් මේ කැබිනට් මණ්ඩලය, අගමැතිතුමා ඇතුළු මේ කණ්ඩායමට මේක රැකගන්න බෑ. ඒකේ ප්‍රතිඵල තව දින කිහිපයකින් අපිට දකින්න පුළුවන් වේවි. මහ ජනතාව මේකට ප්‍රතිචාර දක්වන ආකාරයට මේ වෙනකොටත් විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ගේ ජීවිත වලින් පවා වන්දිග වෙලා තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපතිවරයා ඉදිරියට අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, කැබිනට් මණ්ඩලෙනුත්, මේ පක්ෂ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගෙනුත්, විපක්ෂයෙන්ුත් ඉල්ලා සිටින්නේ මේ ෆුට්බෝල් ගහන සෙල්ලම, ජනතාවගේ ජීවිත එක්ක කරන සෙල්ලම, මහමග මිනිස්සු මියදිලා යනකම් රසබර කතා කියගේ එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් මේ සභාව තුළ කරන සෙල්ලම දෙයියන්ගේ නාමයට නතර කළා. සියලු දෙනා එකතු වෙලා මේ ඉතිරි දින කීපය ඇතුළතදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා තෝරාගත්තු ප්‍රධාන ලංකාවේ මේ ජනතාවට ඕනි කරන තෙල් ටික ලබා දීම, ගෑස් ටික ලබා දීම, බෙහෙත් ටික ලබා දීම, පෝර ටික ලබා දීම, ඒ වගේම මේ පනත හරහා ඕනි කරන සංශෝධන ටික ගෙනල්ලා ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සහ 21 හෝ 22 සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවේ පවරලා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලැබෙන ආකාරයේ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී සියලුම පක්ෂ එකතු වෙච්ච ආණ්ඩුවක් පිහිටවලා වර්ෂයක හෝ මාස 8ක හෝ 10ක හෝ වර්ෂ එකමාරක කාලය තුළදී පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහමැතිවරණයක් ඇඳවලා ජනතාවට කැමති පාලනයක් ඇති කරගන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලා සිටිමින් ඒ සඳහා බලය තියෙන
විදායක
ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් කතාව නවත්තන බොහොමත්ම ස්තුතියි.
සුතේ ඔබේ දායකත්වයට. මිලඟට ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තිබෙනවා. You have 9 minutes.
Thank you. ගරු මුලසරණ මන්ත්‍රීතුමනි, අර මේ උදේ අපේ කතානායකතුමා කතා කරන්න ඉඩ දුන්නේ ඉඳ එක ප්‍රශ්නකට උත්තරයක් දීලා ඉන්න ඕනේ. අපේ හරින් ප්‍රාන්ත මැතිතුමා කිව්වා මේ අමාත්‍ය තනතුරු ලැබුණ නැති නිසා එකක් කිල්ලුවා හම්බුන්නේ නැති ඉඳ තමයි මේ අපි කතා කරන්න කියලා. මතක තියාගන්න ඕනේ කාරණය තමයි ඇමති තනතුරු වලට ඇමති කටු වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කවුරුත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වුණේ නැහැ. අපේ දෙන්නේ ගිහිල්ලා ඇමති තනතුරු අරන් තියෙනවා. ඒ අය විසින් ඒ ඇමති තනතුරු අරගන්න යම් කාර්යභාරයක් කරන්න ඇති. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මමත් රංජිත් සියඹලා පිටියේ මැතිතුමත් ඒ වගේම අපේ දුෂ්වන්ත මිත්‍රපාල මැතිතුමත් ගිහිල්ලා පක්ෂයේ ගරු සභාපතිතුමා ඉල්ලපු නිසා ඉල්ලීමක් කරලා තිබුණු නිසා පක්ෂයේ ගරු සභාපතිතුමායන් කණ්ඩායමක් එවන්න කියලා ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න රයිල් වික්‍රමසිංහ මහත්තයාව හමු වුණා. ඒ සාකච්ඡාවෙන් පස්සේ අපි එතුමා අපෙන් අහපුවාම අමාත්‍ය ධුර ගැන මොකද්ද කියන්නේ කියලා අපි කිව්වා අපේ පක්ෂයේ ගරු සභාපතිතුමාත් එක්ක ඒක සාකච්ඡා කරලා තීරණයකට එන්න කියලා. ඒ හැර කිසිදු ආකාරයේ අමාත්‍ය තනතුරු බාර ගන්න රයිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක අපි කිසිදු ආකාරයේ ගනුදෙනුවක් කරේ නැහැ කියන එක මූලික වශයෙන් කියන්න ඕනේ. නිසා ඒ අය බාරගත්තනම් ඇමතිතුමතුරු ඒ අය ඒවා කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයව ගේන්න අපි වැඩ කරෙත් නැහැ. අපේ කීප දෙනෙක් ගිහිල්ලා වැඩ සාකච්ඡා කරලා තිබුණා. ඒ අය ගිහිල්ලා වැඩ කටයුතු කරලා තිබුණා. අපි ඒකට සම්බන්ධ නැහැ කියන එක මූලික වශයෙන් කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි තවදුරටත් පෙනී සිටින්නේ අදටත් අපි බොහොම පැහැදිලිව ඉල්ලනවා මේ රටේ ජනාධිපතිවරයාගෙන් මේ ආණ්ඩුවට තවදුරටත් යන්න පුළුවන් වාතාවරණයක් නැහැ. දැන් එතුමා හෙට අනිද්දානට තව මම හිතන්නේ රාජ්‍ය මාතෘ සෑහන සංඛ්‍යාවක තෝරාපත් කරගනි. ඔබතුමත් එක්කෙනෙක් දන්නේ නැහැ, අපි දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මේ පත්කිරීම තුළ මේ රටට ප්‍රශ්න විසඳන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුලින් ඉඳලා කිව්වේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ, මම කියන්නේ සියලුම පක්ෂ, සියලු දෙනා තමන්ගේ මතවාද පැත්තකින් තියලා කවුද ආණ්ඩු කරන්න කියලා කල්පනා කරන්නේ නැතුව ඔක්කොම එකට එකතු වෙලා එක මේසකට ඇවිල්ලා සාකච්ඡා කරලා අවම වැඩපිළිලක් සහිතව ඉදිරි මාස 6ද අවුරුද්දද කියලා කතා කරගෙන ඒ කාල වකවානුව තුළ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවට කැමති කෙනෙකුට පක්ෂ නායකයන් අහලා ඇමතිකම් ටිකක් දීලා අත්‍යවශ්‍ය ඇමතිකම් පමණක් පාවිච්චි කරගෙන අවම පහසුකම් ටිකක් විතරක් පාවිච්චි කරගෙන සියලු දෙනාම එකතු වෙලා ඔළුව කල්පනා කරලා මේ දේශපාලනයේ පැත්තකින් තියලා ඒ ආණ්ඩුව මාස 6ක් 7ක් අවුරුද්දක් හරි කමන්නේ හරියට වැඩපිළිලක් හදාන ගිහිල්ලා මූලික වශයෙන් මේ රටේ පෝලිං වල ඉන්න අපේ ආදරණීය මේ අම්මලා තාත්තලා නැත්තම් මේ දරුවෝ ගිහිල්ලා පෝලිං වල ඉන්න එක නතර කරලා ඒ අයට නැවත සාමාන්‍ය තත්ත්වයට මේ රට ගේන්න පුළුවන් වාතාවරණය. මම මේ කියන්නේ සියලු දේ ලබා දෙන තැනකට නෙමෙයි, මූලික දේවල් ටික දැනට මේ තියෙන පෝලිං ටික අවශ්‍ය කරන තැනකට, ගෑස් ටිකට තියෙන පෝලිම අවශ්‍ය කරන තැනකට, අඩුමතරමේ හරියට පෝර ටික දෙන තැනකට, ඖෂධ ටික දෙන තැනකට ගෙනල්ලා අනිත් කාරණා වලට පාර්ලිමේන්තු විසිරුවා ඇරලා ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දුන්නා නම් මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. අපි තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඉන්නේ මෙතන. මාස 6කට විතර කලින් මේක අපේ ගරු සභාපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ඒ වෙනුවෙන් අපි කැප වුණා. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. නමුත් ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලනවා කරුණාකරලා දැම්වත් මේක හොඳින් තේරුම් අරගෙන මේකට යම් විකල්පයක් හදන්න කියලා. දැන් අද මම කියන්න කැමති මේ පා මේ පෝලිම් වල ඉන්න 11 වෙනි අද මරණයට පත් වුණා. මයි දන්නේ පෝලිම් වල මිනිස්සු රාත්‍රී කාලේ උදේ වෙලාවල් කලාවල් නැහැ. තාත්තා දවසක් ඉන්නවා, අම්මා දවසක් ඉන්නවා, පුතා දවසක් ඉන්නවා, දුව දවසක් ඉන්නවා. මේවා බේරගෙන ඒගොල්ලෝ පාරවල් වල ඉන්නේ. කිසිදු හවුහරණක් නැහැ. මොකද්ද වෙන්නේ කියලා කිසි වැඩපිල්ලක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා තෙල් නැව් වෙනකල්. දැන් අද මෙතන හරින් ප්‍රාන්ත මැතිතුමත් අපේ කංජන විජේසේකර මැතිතුමත් කිව්වා තෙල් නැව් වෙන දවස්. දැන් මේ එන තෙල් නැව් වෙන දවස් ටික අපේ මිනිස්සු බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා දැන් ගිය සතිය එකක් නැවක් ඇවිල්ලා හරවලා ගියා. දැන් කවුද ඒකටවත් කින් බාර ගන්න? කොහෙද තියෙන විශ්වාසයක් තියෙන්නේ? ඩොලර් සංඛ්‍යාවක් හොයාගන්න බැරි වුණාම ඒක ආපහු හරවලා යනවා. ඒ නිසා මේක නෙමෙයි අපි කල යුත්තේ. හරියට ක්‍රමානුකූලව මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ක්‍රියාත්මක කරන්න ලෝකේ රටවලින් අපිට උදව් ගන්න පුළුවන්. ඒ නිසා ඒ උදව් ටික ගන්න නම් එවැනි තත්ත්වයක් ඇති කරගන්න ඕන අනිවාර්යෙන්. ඒ නිසා මම කියන්න කැමතියි අද යාපනයේ අපි අද ඇත්තටම අපි කනගාටු වෙනවා. අද යාපනයේ ඩීසල් පෙට්‍රල් මිල ගණන් සහ ලංකාවේ කොළඹ ඩීසල් පෙට්‍රල් මිල ගණන්. අද පෙට්‍රල් බෝතලේ නැත්තම් ලීටර එක ලංකාවේ මේ කොළඹ රුපියල් 2000ට යනවා. රුපියල් 2000යි. යුද්ධ කාලේ යාපනයේ රුපියල් 2000යි. දැන් අද අපි එක සමරමින් ඉන්නවා. දැන් යුද්ධ කරලා ඉවර කරලා නිදහස් කරලා රටත් කොළඹ අපි රුපියල් 2000ට ගන්නවා ලීටරේ. යාපනයේ රුපියල් 450ට 475ට ගන්න. අද රුපියල් 70යි හාල් කිලෝ එක යාපනයේ. හැබැයි කොළඹ රුපියල් 270යි. හරි, මේක තමයි අද ඇත්තලා තියෙන ඉරණම. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ප්‍රශ්න වලින් බේරෙන්න අපිට අර යාපනයේද මේ කොළඹද කියලා නෑ. අපි හැම කෙනාම මේකෙන් දුක් විඳිනවා. අද ප්‍රධානම අර්බුදය ගරු මුලසරණ මන්ත්‍රීතුමනි, මේ මාසේ ජූනි මාසේ විතරක් මාසික උද්ධමනය 154.6යි. අපි දැන් අද දෙවෙනි වෙලා තියෙන්නේ ලෝකයේ දෙවෙනි රට අපි වැඩිම උද්ධමනය තියෙන සිම්බාබ්වේ තමයි පළවෙනියට ඉන්නේ. දැන් කට්ටියට සන්තෝෂ වෙන්න පුළුවන් දෙවෙනි තැන ලෝකේ කොහේ හරි තැනක හම්බුණා උද්ධමනයේ හරි පළවෙනියට ඇවිල්ලා දෙවෙනියට ඇවිල්ලා කියන මේ රටේ මේ තියෙන තත්ත්වය මේක විශාල අර්බුදයක්. මේක දැන් ජනවාරි ඉඳලා හැම මාසෙකම 10%ත් 15%ත් අතර උද්ධමනය වැඩි වීමේ වේගය 10%යි 15%යි හැම මාසෙකම. ඒ අනුව හයිපර් ඉන්ෆ්ලේෂන් එකට යන්නේ දැන් මේ තීව්‍ර උද්ධමනයක. මේක කොහෙන් නතර වෙයිද කියලා කාටවත් කවුරුත් කියන්න බෑ, විදියක් නෑ. කාටවත් විසඳුමක් නෑ. මේක අර නූල කඩපු මේ සරුංගලේ වගේ කඩාගෙන යනවා. කොහේ ඇයිද කියලා කොහෙන් නතර වෙයිද කාටවත් කල්පනා කරන්න.
ඔබතුමාගේ අවසන් විනාඩි දෙකක් තියෙනවා. විනාඩි
ඒ වගේ දෛනික වැටුප් ලබන මාසික වැටුප් ලබන අහිංසක මිනිස්සු එයා ජීවත් වීමේ අර්බුදයක ඉන්නවා. නගරාසිත ධනය අද කන්නෙත් අතට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගම්වල ඉන්න මිනිස්සු ඉතාම නරක දනකට තල්ලුලා තිබෙන්නේ. ඒ වගේම රුපියලට ගන්න පුළුවන් බඩුවක් අද නැහැ. රුපියල් 20ට ගන්න පුළුවන් බඩුවකුත් අද නැහැ. රුපියල් 30කට ගන්න පුළුවන්, 40, 50කට ගන්න පුළුවන් බඩු නැහැ. ඒ නිසා රුපියල් 100, රුපියල් 50, රුපියල් 20 මේ ලංකාවේ අතු ගෑවිලා යනවා හෙටනි දවෙනකොට. හෙටනි දවෙනකොට රුපියල් 5000 නෝට්ටු උනත් වෙච්ච දේ හොයාගන්න හම්බෙන්නේ නැහැ, මතක තියාගන්න. ඒ නිසා බැංකු මොලි අනුපාතය 20යි 24යි. උද්ධමනයේ 54යි. ඍණ 30කින් ඉතුරුම් වලින් අපි ඉතුරුමක් කරොත් 30%ක් අපි තවත් ඉතුරුම් වලින් ඍණාගයක් ගන්නවා. ඇයි 54යි උද්ධමනය 24යි අපිට හම්බෙන්නේ ඉතුරුම් කයින්. ඉතින් ඉතුරුම් වලින් ඉතුරුම් කරලා වැඩක් නැහැ. මොකද හේතුව ඉතුරුම් වලින් හම්බෙන්නේ නැහැ සතපාක්පත්. ඒ නිසා මම කියන්න කැමති මේ තත්ත්වය අපි කල්පනා කරන්න ඕනේ. අද මේ රටේ එක්ස්පෝර්ට් කරන අයට මේ ආණ්ඩුවට අපි කියන්න කැමති මේ අපනයනයන් කරන මිනිස්සු මේ රටේ ඩොලර් හොයන මිනිස්සු ටිකටවත් අඩුව ධර්මේ ඩීසල් ටික ලබලා දෙන්න වැඩපිළිවෙළක් හදලා නැහැ මේ ආණ්ඩුව. මේ ගාමන් සෙක්ටර් එකේ ඉන්න විශාල පිරිසක් ඒ අයට අද ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා. මට ඊයේත් කතා කරලා කිව්ව එක්කෙනෙක් කතා කරලා අපිට විදියක් හදලා දෙන්න, අපිට ඩීසල් ටික ගන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න. මේ රටේ EDB එක නැත්නම් එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක ඒකට එකත් එක කතා කරලා මේ රටේ අපරාධන ඩොලර් ටික ගේන මිනිස්සු ටිකට අඩුම තරම් වැඩපිළිවෙළක් හදලා දෙන්න. ඒ නිසා අද මතක තියාගන්න ඕන කාරණේ තමයි එයාට බොරු කියලා තේරෙන්නේ තව ටිකක් කල් ගියාම. පොඩ්ඩක් හැරිලා බලන්නකෝ මල්ලි ගිහිල්ලා. හරි, අපේ
ඔබතුමාගේ කාලය අවසන් දැන්.
ඒ නමත් කියන්න බෑ, නැත්නම් හොඳ නෑනේ. මෙතනලා කියලා යනවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, තාම මොලේ පෑදිලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම කියන්න කැමතියි ඔබට ඔබතුමාට මම බොහොම පැහැදිලිව කියනවා මේ රටේ අපනයනය සම්බන්ධව වැඩි කර ගැනීම තියා අඩුතරමේ තියෙන ටික අපනයනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ ආණ්ඩුව සකස් කරලා නැහැ. ඔවුන්ට ඩීසල් ටික දෙන වැඩපිළිවෙලක් හදලා නැහැ. ඒ නිසා විශාල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ නිසා මම කියන්න කැමතියි අද මේ පාඩු ලබන ආයතන ලංකාවේ තියෙන පාඩු ලබන ආයතන මම කියන්න කැමතියි රටක් විදිහට අපිට විශාල ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට යන්න වෙනවා. අනිවාර්යෙන් රුපියල් මිලියන 168ක් පාඩු එක දවසට ශ්‍රී ලංකන යාලා ඉන්න එක. අපි මේවා තියාගෙන කරේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ ආයතන මම යෝජනා කරන්න වෙන එකක් නෙමෙයි පුද්ගලිකව මම කල්පනා කරන දේ තමයි මේ පාඩු ලබන ආයතන කිසිවක් රාජ්‍ය ආයතන කිසිවක් තියාගත යුතු නැහැ. ඒවා අනිවාර්යෙන් රාජ්‍ය පෞද්ගලික මැදිහත් වීමකට ලක් කරලා අනිවාර්යෙන් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ගත යුතුයි.
ස්තුතියි
ඔබට. නෙමෙයි. එක විනාඩියක්ම ඔබතුමා ඉල්ලනවා. අද මේ තියෙන සමහර ආයතන උදාහරණයක් ගත්තොත් CPC එක වෙන්න පුළුවන්. මේවා කොටස් වෙනද පොල්ට දාන්න. ආයෝජන වලට ගේන්න කියන්නේ. මිනිස්සු ඇවිල්ලා ඒවට ආයෝජන කරන්න වැඩපිළිවෙල සකස් කරන්න. මේ හැර මේවා අපේ රාජ්‍ය ආයතන කියලා තව තවත් නඩත්තු කරමින් මේ රටේ ජනතාවගේ සල්ලි කාබාසිනියක් කරන්න මේ වැඩපිළිවෙල සකස් කරන්න එපයි කියන එකත් ආදරෙන් ඉල්ලමින්
ස්තුතියි.
මේ ආණ්ඩුවට තවදුරටත් පැවැත්මක් නැහැ. අග්‍රාමාත්‍යතුමා උදේ ඉඳන් රැ වෙනකල් සතියෙන් සතිය ඇවිල්ලා මොන දේශනා තිබ්බත් මේ රට දුවන්නේ නැහැ. ඒ නිසා කරුණා කළා මෙතනින් එතුමත් ඉවත් වෙලා ජනාධිපතිතුමත් ඉවත් වෙලා
කරුණා
කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියන ඉල්ලීම අපි කරනවා.
ස්තුතියි ඔබේ දායකත්වයට. මිලඟට ගරු රංජිත් මද්දම බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
මූලාසන ආරම්භ ගරු මන්ත්‍රීතුමනි, අද රට තියෙන තත්ත්වය බැලුවම රටේ තියෙන ප්‍රශ්න වලින් ගොඩේමක් නැති විත්‍යයි පේන්නේ. එන්න එන්න දවසෙන් දවස අගාධයට වැටෙනවා. අගමැතිවරයාගේ කතාව අහගෙන හිටියම අගමැතිතුමා කිව්වේ රටේ ප්‍රශ්න ගැන විතරයි. එතුමා ප්‍රශ්න විසඳන ආකාරයක් කිව්වේ නැහැ. කවද්ද තෙල් ටික හම්බෙන්නේ? කවද්ද ගෑස් ටික හම්බෙන්නේ? කවද්ද ගොවියන්ට පොර ටික හම්බෙන්නේ කියලා අගමැතිවරයාට උත්තරයක් තිබෙන්නේ නැහැ. අද රටේම ජනතාව ජනාධිපතිවරයාත් වත්මන් ආණ්ඩුවත් විශ්වාස කරන්නේ නැහැ. ජාත්‍යන්තර විශ්වාසයේ බිඳිලා පහුගිය ආණ්ඩුවේ තිබු උද්දච්චකම ජනාධිපතිවරයාගේ තිබු උද්දච්චකම නිසා ලෝකේ රටවල් අපිත් එක තරහ වුණා. ජාතිවාදය නිසා මැද පෙරදිග තරහ වුණා. අඩුපොලියට ණය දීලා දුන්න ජපානේ ණය ප්‍රතික්ෂේප කරපු නිසා ජපානේ තරහ වුණා. ඊට පස්සේ MCC ගිවිසුම ගැන මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු එළියේ ඉන්න ආචාර්යවරු කරපු කතා නිසා ඇමරිකාවත් තරහ වෙලා යුරෝපයේ මුළු ලෝකෙම අපිත් එක තරහ වෙලා. එහෙනම් මේ රට ගොඩ ගන්න නම් අපිට ජාත්‍යන්තර ආධාර ඕන වෙනවා. මේ ආණ්ඩුව ඉන්නකම් මේ ජනාධිපතිවරයා මේ රජයේ ජනාධිපතිවරයාගේ කාණ්ඩායම ඉන්නකම් අපිට ආධාර හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි ජාත්‍යන්තරේ විශ්වාස කරන කාණ්ඩායමක් මේ රටේ පාලනය බාර ගන්න ඕනේ. ඒක තමයි ලෝකේ ලෝක බැංකුව කිව්වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වේ ස්ථාවර ආණ්ඩුවක් ගේන්න කියලා. ස්ථාවර ආණ්ඩුවක් නැහැද? අටවගත් ආණ්ඩුවක් තියෙන්නේ. අපෙන් ගත්ත දෙන්නෙකුයි ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙකුයි එක්කව කරගෙන ආණ්ඩුව පිහිටවගෙන තියෙනවා. අපි අහනවා එතුමා කතා කරා මෙච්චර විදුලි බල මණ්ඩලයේ පාඩුයි, පෙට්‍රෝලියම් එක පාඩුයි, යාලංකා එක පාඩුයි. 1994 ඉඳලා අවුරුදු 28ක් වෙනවා. 1994 අපි එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩුව බාර දෙනකොට පෙට්‍රෝලියම් එකේ ඛනිජ තෙල් ලීතිගා සංස්ථාවේ ලාභ ස්ථාවර ගිණුම් වල තන්පත් කරලා තිබ්බා. විදුලි බණ්ඩාරයේ ලාභ ස්ථාවර ගිණුම් වල තන්පත් කරලා තිබ්බා. එහෙනම් මේ රාජපක්ෂ පාලනය වග කියන්න ඕන මේ තත්ත්වයට ආවට. ශ්‍රී ලංකන් න්‍යායික දුන්නා ඉමිරේට්ස් එකට. රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලන්ඩන් වලදී ගුවන් යානයේ සීට් දුන්නේ නැහැ කියලා පවරගත්තා. අද මොකද්ද වෙලා තියෙන්නේ? බිලියන 500 ගාණක් ණයයි. මේකට වග කියන්න ඕනේ මේ ඉන්න අය. මේ මන්ත්‍රීපං කනගාටු වෙනවා මේ මන්ත්‍රීවරු නැති එකගෙන. මෙතන නම් කයිවාරු ගහයි, පුළුවන් නම් පොලිමක් ලං ගිහිල්ලා වචනයක් කතා කරන්න කියන්න. මෙතන පොලිසිය දාගෙන කතා කරයි. දැන් අගමැතිතුමයි අපෙන් අර ගිය හරින් ෆිනැන්ඩෝ ඇමතිතුමයි කිව්වා පෝරේනවා කියලා. පෝර මෙට්‍රික් ටොන් 65,000යි. 2020 ගෙලන් තියෙන පෝර මෙට්‍රික් ටොන් 11,00,000. එහෙනම් කොහොමද මේ 65000න් යලයි මහයි දෙකම වගා කරන්නේ මොකද්ද සැලස්ම ගොවියෝ තව 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 මේගොල්ලන්ව මෙයා කරනවා ඒ වගේම දැන් මහානායක හාමුදුරුවෝ ඉල්ලීමක් කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනා ලෝකෙ විශ්වාස කරන රට විශ්වාස කරන හොරු නැති ආණ්ඩුවක් පිටවන්න මෙයා කරලා තියෙනවා මම සන්තෝෂ වෙනවාද විපක්ෂේ වාඩි වෙලා ඉන්න සියලුම පක්ෂ ඒකට අද එකඟතාවය ප්‍රකාශ කරා එකඟතාවය ප්‍රකාශ කරා එහෙමයි රටක් හදන්නේ ඒක මම තව කාරණා දෙකක් කතා කරන්න තියෙනවා අපිට ආරංචි මේ ආණ්ඩු විකුණන්නේ කරේ මොන්රාගල මගේ මිත්‍රයෙක් තියෙනවා මට ආරංචි පැල්වත්ත සෙමනගල සීනි සමාගම් දෙක ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පටන් ගත්තේ අද 100 සීනි 350ට විකුණු නිසා මේ සීනි සමාගම් දෙක ලාභ වෙලා තියෙනවා පැල්වත්ත සීනි සමාගම් විතර 5000ක් සේවකයෝ ඉන්නවා 2000ක් ඉන්නවා සෙමනගල් ගොවියෝ ඉන්නවා 30-40000ක් අපිට ආරංචි මේ දෙක රජයට හිතවත් පෞද්ගලික අංශයේ කිරුළු විකුණන්න යනවා කියලා කරුණා කරලා අගමැතිවරයාට අපි කියනවා මේව නවත්තන්න අගමැතිවරයායන් මේ ප්‍රශ්නේ අපි අහන්න ඕන අර මොන්රාගල කොටියාගල මායිම දිගේ විදේශ මිනිමය උපයන බඩඉරුගුවමන ගොවීන්ගේ අක්කර ලක්ෂයක් විතර තියෙනවා ආණ්ඩුව දැන් වැට ගහලා ගොවීන්ට යන්න දෙන්නේ හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කේ හරක් නම් ලක්ෂයක් එකම හරක් දාලා තියෙනවා තුලට වනේ විනාශ කරනවා හම්බන්තොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න කට්ටියට අමතරව එහෙටත් දාලා තියෙනවා වාහනේ තමුන්නාසලාගෙන් කරුණා කරලා පාරම්පරිකව තමන්ගේ ගොවිතැන කරපු බඩිනු ගවපු මේ ගොවීන්ට මේ ඉඩම් ටික ලබලා දෙන්න අක්කර අපි ලංකාවට ඕන බඩිනුට ඕන 104000ක් අපි 102000ක් මේ රටේ නිෂ්පාදනය කරනවා මේ අයගේ වැඩපිළිවෙල නිසා ඒක නවත්තලා තියෙනවා අපි කරුණා කරලා ඉන්නවා ඒ ගොවීන්ට ඒ අයිතිය දෙන්න කියලා සභානායකතුමාත් ඉන්නවා මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන බඩිනුගු බීජ ටිකක් නැහැ පොර ටිකක් නැහැ ගොවිතැනක් විනාශ වෙලා අර ගහෙන් යන්න මිනිහට හරක ගහෙන් වැටෙන මිනිහට හරක යන්නා වගේ මේ ඉඩම් ටිකත් වැට ගහගෙන ඉන්නවා මම හිතන්නේ මේ ඉඩම් වල වැට ගහ ගන්න කාලයක්ද මේක ජනාධිපති එක පැත්තකින් කියනවා ඔක්කොටම වවන්න කියලා අගමැතිතුමා පැත්තෙන් කියනවා වවන්න කියලා මොනරාගල දිස්ත්‍රික්කේ පාරම්පරික අක්කර ලක්ෂයක් විතර බඩිනුගු අනකින්ට අතුල්ට යන්න දෙන්නේ නැහැ මම මේක දාන්නේ ප්‍රතිපත්තිය
ස්තුතිය ඔබේ කාලය අවසන් දැන්
මේ ගොවීන්ට මේ ඉඩම් ටික ලබලා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා මම තමයි විනාඩියක් දෙන්න 22 වෙනි සංශෝධනය මහානායක හාමුදුරුවන්ට ගිහිල්ලා දුන්න 22 වෙනි සංශෝධනය නෙමෙයි ගැසට් කරලා තියෙන්නේ රටේ මිනිස්සු ගැන ජනාධිපති රයින් කියන කියලා ජනාධිපතිගේ බලතල 19ට සාපේක්ෂව 22 වැඩි කරලා තියෙනවා එයාට අගමැති අස් කරන්න පුළුවන් එයාට ඇමති මණ්ඩලය පත් කරන්න පුළුවන් එයාට ඇමතිකම් වවන්න පුළුවන් හැබැයි මේකද කියනවා මේක මේ අන්තර්කාල මේ ආණ්ඩුවේ විතරයි දෙයියනේ මේ ජනාධිපතිනේ මිනිස්සු යන්න කියන්නේ මේ යන්න කියන ජනාධිපතිනේ බලතල වැඩි කරගන්නේ මෙහෙමද මේ ආණ්ඩුව වැඩ කරන්නේ අද මහානායක හාමුදුරුවෝ රවට්ටලා සිවිල් සංවිධානත් රවට්ටලා නීතිච්ච මණ්ඩලයත් රවට්ටලා මැයිකොලොස් වෙනදා ජනාධිපති රටට කිව්වේ මම 19 වෙනි සංශෝධනය ගේනවා ටික දවසකින් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරනවා ඒ කියපු ජනාධිපති 22 ගේනවා 22 ගේන මට කනගාටු විජේදාස රාජපක්ෂ ඇමතුමා ගැන එතුමා කියනවා ඉතින් මේ වැඩි ඡන්දේ තියෙනවනේ
සුදී ඔබේ දායකත්වයට ඔබේ කාලය අවසන්
හෙටානිද නැති කරනවා අපි හෙටානිද නැති කරනවා නැති කළා මේ ජනාධිපති අප කියනවා කරුණා කළ රට විනාශ කරන්න නැතුව
සුදී
එයා අසාර්ථකයිලු අසාර්ථක බවෙන් යන්නලු තවත් අසාර්ථක කරන්න නැතුව ගෙදර යන්න කියලා අපි ජනාධිපති කියන
ස්තුතිය ඔබේ දායකත්වයට මිලඟට ගරු ඩිබි හේරත් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 9ක කාලයක් තිබෙනවා you have 9 minutes please
බොහොමද ස්තුති මුල්ලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි අද පාර්ලිමේන්තුවට විදේශ විනිමය පිළිබඳව සංශෝධන පිළිබඳව වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරපු වෙලාව රටක් හැටියට ගත්තාම අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි විදේශ විනිමය ඩොලර් හිඟකම දැන් මේ ඩොලර් හිඟකම කියන කාරණාවත් එක්ක පැන නැගිලා තියෙන සමාජාර්ථික ගැටලු ඒ පිළිබඳව තමයි කතා කරන්නේ ඒ ඇතිවන ගැටලු කාවිසින් නිර්මාණය කරපේවද කියන කාරණාව පිළිබඳව වටිනාකමක් දෙනවට වඩා ඒවට විසඳුමක් ලබා දෙන්න කටයුතු කිරීම අපි හැම දෙනාම වගකීමක්. අපි මේ කාරණාවට කවුරු හරි විත්තිකූඩුවට නංවනවනම් සිරිමාව බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත් වෙලා මේ දක්වා හදාපු හැම රජයක්ම විදේශීය රටවල් වලින් ණය ගත්තා. ඒ ණය අරගෙන ආයෝජනය කරා. පළදායි විදිහට ආයෝජනය කරා නම් මෙවැන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වර්තමානයේ අපිට කියන්න සිද්ධ වෙන්නේ විදේශීය රටවල් වලින් ණය ගත්තා. ඒ ණය පළදායි විදිහට ආයෝජනය කරා නම් ප්‍රතිඵල රටට එකතු වෙනවා. එකතු නොවෙච්ච එක තමයි ප්‍රශ්නේ. මේකට හේතුව හැම ආණ්ඩුවක්ම නිශ්චිත විදිහට නිසි කළමනාකරණයක් නොකිරීම. ඒ නිසි කළමනාකරණයක් නොකිරීමේ ප්‍රතිඵලය අද මේ වන විට වර්තමාන සමාජයේ භුක්ති විඳිනවා. අද අපේ රටේ ප්‍රධාන මාතෘකාව ඉන්ධන අර්බුදය. ඉන්ධන අර්බුදය තියෙන හින්දම පැන නැගිල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කෘෂිකාර්ම ක්ෂේත්‍රයට ගියාපුවාම ඒ වගේම කර්මාන්ත ක්‍රියාකාරකම්වල ඒ වගේම ආහාර නිෂ්පාදනය පාසල් පද්ධතිය මේ වගේ හැම ක්ෂේත්‍රයක් තුළම ඉන්ධන අර්බුදයත් එක්ක අද ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. මේ නිසාම මහජනතාව අද තෙල් ලබා ගන්න පෝලිං වල ඉන්න දින ගණන් පෝලිං ඉන්න නිරාහාරව ඉන්න ඔවුන්ගේ එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා මෙවන් තත්ත්වයක් තුළ මේ ජනතාව සමහර වෙලාවලදී කුපිත වෙනවා. ප්‍රකෝපකාරී ක්‍රියාවන් යොමු වෙනවා. එපමණක් නෙවෙයි එවන් පසුවිමක් තුළ මේ සීමිත ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට අසීමිතව රැස් වෙන පිරිස් අරගලවලට පබා යනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාරණාත් එක්ක ගිහිපුවාම සමහර ජීවිත අහිමි වෙන මිනිස්සු ප්‍රකෝපකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙවන් පසුවිමක් තුළ වර්තමානයේ යම් යම් දේශපාලන කඳවුරු වල අය දැන් මේ ජනතාවයකට ගොනු කරනවා. ඔවුන්ගේ දේශපාලන පරමාර්ථයන් වෙනුවෙන් ඒ වෙනුවෙන් ඔවුන් හැම වෙලාවකම පාලක පක්ෂ නැගිල්ල දික් කරනවා. අපි දන්නවා පහුගිය ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ නායකත්වයට පත් වෙනවා. ඊගාවට මහ මැතිවරණයක් තියෙනවා. මේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ කියලා දෙගොල්ලම නැත්තම් මේ හැම කෙනෙක්ම ආණ්ඩුව මහ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ රටේ පාලන බලය ගන්න විපක්ෂයට යන්න නෙවෙයි රටේ පාලක පක්ෂය වෙන්න තමයි මේ හැම කෙනෙක්ම ඉදිරිපත් වුනේ. එතනදී ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බහුතරයක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආපු හින්දා ආණ්ඩු පක්ෂය බලය ගන්න. දැන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හැදෙනවා. අගමැතිවරයෙක් ඉන්නවා. කොරෝනා අවදුරක් එනවා. ඒකට අපි ඔක්කොම මුහුණ දෙනවා. ඉතාම සාර්ථක විදිහට ශ්‍රී ලංකාව කොරෝනා අවදුරට මුහුණ දුන්නයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට පවා ලක් වුණා. ඒ බරපතල අර්බුදයෙන් අපි මිදුණා. ඒත් එක්කම අපිට එනවා ආර්ථික අර්බුදේ. අපිට ඩොලර් හිඟකම රටේ නිෂ්පාදනය කඩාගෙන වැටිලා රට වහපු අවස්ථාවල් තිබුණා. ඒ වගේම රටේ විවිධ ප්‍රශ්න තිබුණා. මේ හැම එකක් එක්කම එක පැත්තකින් අර ආණ්ඩු ගණනාවක් විදේශී රටවල් වලින් ගත්ත ණය කන්දරාවයකට ගොඩ ගැහුණා. කොරෝනා උද්‍රත් එක කඩාගෙන වැටුණු ආර්ථිකය අපිට ශක්තිමත් කරන්න බැරි වුණා. මෙවන් පසුවිමක් තුළ මේ කාරණා දෙකම ඉවහල් වුණා මේ රටේ ආර්ථික අර්බුදයට. මේ නිසා තමයි දැන් පැන නැගිලා තියෙන අර්බුදය. දැන් මේක කොහොමද අපි විසඳන්නේ? මේ කාරණාවත් එක්ක පාලක පක්ෂයේ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දුන්නා. කැබිනට් එක ඉල්ලලා අස් වුණා. ඒ විතරක් නෙවෙයි තවත් සමාජ ගැටලු රාශියකට මුහුණ දුන්නා. මේ කාරණාවත් එක්ක නැවත වතාවක් ජනාධිපතිතුමාට සිද්ධ වුණා ආණ්ඩුව බාරගන්න විවිධ නායකයන් ආරාධනා කරන්න. ඒකෙදි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි ඒ කාරණාව බාරගත්තේ. එතුමා බාර අරගෙන සති 6ක කාලයක් දැන් මේ තියෙන ගැටලුවට විසඳුමක් දෙන්න කටයුතු කරමින් පවතිනවා. මෙවන් පසුවිමක් තුළ
ඔබතුමාට අයිති අවසන් විනාඩි දෙක තව විනාඩි දෙකක්
කාලය. කොයි විදිහටද මොන දෙන්න කියන කාරණාව සැලෙඩර් ගන්නකොට අපිට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් බව. ඒක ජාත්‍යන්තරයේ IMF එක ඇවිල්ලා අපිට ආධාර දෙනකොට කියනවා ඔගොල්ලොන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න කියලා. මෙවන් කාරණාත් එක්ක ගත්තාම රටේ ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර ආයතන පාර්ලිමේන්තුව දැන් මෙතෙන් ඇවිල්ලා පක්ෂ විපක්ෂ කියලා අපි බෙදිලා එකිනෙකාට ඇඟිල්ල දික් කරලා දැන් සෑහෙන කාලයක් තිස්සේ
මෙතන අරගලයක යෙදෙනවා. ගමේ ඉන්න මහජනතාවට ප්‍රතිඵලයක් දෙන්න බෑ. තෙල් පොලිමේ ඉන්න මහජනතාවගේ ඉල්ලුම සපුරන්න බෑ. ළමයිට ඉස්කෝලේට යවා ගන්න විදියක් නැහැ. බෙහෙත් හියක් තියෙනවා ස්පිරිතාලවල ප්‍රශ්න. සමස්ත රටම ප්‍රශ්න ගොඩකට ගොඩනැගිලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපිව මේ තැනට පත් කරපු ජනතාවගේ ඌමනාව ඉටු කරන්න අපිට බැරි වුණා නම් අපි හැම කෙනෙක්ම අසාර්ථකයි කියන කාරණාව අපිට පිළිගන්න වෙනවා. අනේ ඒ නිසා තමයි අද විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ ඇමතිතුමා එතුමා ප්‍රකාශයක් කරා අපි තාවකාලික එකග වෙමු සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන් කාරක සභාවක් බවට පක්ෂ නායක එකතුල පත්වෙමු කියලා මතක් කරනු. මෙන්න මේක අපි වැදගත්ම පූර්වාදර්ශයක්. මහා මැතිවරණ එනකොට අපි විපක්ෂයට යන්න චන්දිල්ලුව නෙවෙයි ආණ්ඩු පක්ෂයට යන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ කරේ. පාලක පක්ෂයක් වෙන්න කටයුතු කරපු අපි අද නැවත වතාවක් මෙතෙන් එකට එක්කව වෙන්න ඕන. ඒ කාරණාව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන බුද්ධිමත් රටට ආදරය කරන බොහෝ දෙනෙක් අද මේ සභාව තුළ අවධානය යොමු කරා. ඒ නිසා අපි යෝජනා කරනවා සමස්ත පාර්ලිමේන්තුවම එක කණ්ඩායමක් බවට පරිවර්තනය වෙලා රටේ දැවෙන ප්‍රශ්න රටේ ජාතික කොඩිය ඉස්සරහා තියාගෙන අපි එකඟතාවයකට එමු. එහෙම එන්න බැරිකමක් තියෙනවා නම් අපිට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට වඩා පෞද්ගලික න්‍යාය පත්‍ර අපි ගාව තියෙනවා නම් ඒක මේ සභාව තුළ විය යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. මහජනතාව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තු රේපු 225 දෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක්. අන්නේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න නැවත වතාවක් අපි පුංචි කාලයකට හරි කමක් නැහැ යහප වැඩ ටික කරගෙන යන්න පුළුවන් මේ ගැටලු සහගත තත්ත්වනට විසඳුම් දෙන්න පුළුවන් තත්ත්වයකට අපි එන්න කටයුතු කරන්න
අවශ්‍යයි.
බුද්ධිමත්න් පූජකවරු අද මේ කාරණා පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ හින්දා ඒ කාරණාව තුළ මම මේ වෙලාවේදී මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන හැම දෙනාගේම ඉල්ලීමක් කරනවා ජාති ආගම් කුලමල පක්ෂ ભેද පැත්තක දාලා එක කණ්ඩායමක් හැටියට 225ම රටේ ජනතාවගේ ප්‍රශ්න ඉස්සරහින් තියාගෙන කටයුතු කරමු කියලා යෝජනා කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්තයි. මමයි කතාව අවසන් කරන
ස්තුති වේදායකත්වයට. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සභාව එකඟද? අංක 2 සභාව එකඟද? අංක 3 සභාව එකඟද? අංක 4 සභාව එකඟද? අංක 5 සභාව එකඟද? අංක 6 සභාව එකඟද? අංක 7 සභාව එකඟද? අංක 8 සභාව එකඟද? අංක 9 සභාව එකඟද? අංක 10 සභාව එකඟද? අංක 11 සභාව එකඟද? අංක 12 සභාව එකඟද? අංක 13 සභාව එකඟද?